සියලු ලෝකේ තියෙන ඔක්කොම දේවල් අනිත්‍යයි කියන එක නෙවෙයි සඳහා කරන්නේ. අනිත්‍යත්වයට පත්වීම තුළින් දුකට එන්නේ උඹ යමක් උඹේ කියලා අල්ලගත්තා. මගේ පක්ෂේ, මගේ මනාපේ, මගේ රුචිකත්වය කියලා අල්ලගත්ත දේ වෙනස් වීමෙන් තමයි දුක එන්නේ. අනිත්‍ය උලුත් වෙනස් වෙනවා. නමුත් ඒක දුකට හේතු වෙන්නේ නැහැ. අන්නේ දේවල් වලින් කොටහක් වෙන්කොට දන්නා ගතිය, මේක මගේ කොට, මේක මගේ රුචිය, මේක මගේ පෞරුෂත්වය කියලා අල්ලන දේ මේ සංස්කාර කියන පදේ අර්ථයක් පැහැදිලි වෙනවා. උදාහරණයක් වශයෙන් ගියොත් අපි බුෆේ ඩයට් එකට යනවා. සිංගල ක්‍රම හැදීර කියනවා නම් ඇත්තෝම මේ දෙකට යනවා. ඊට පස්සේ ඒක හැමදේම තියෙනවා. ඒ ඇත්තමයි සරු කියලා කියන්නේ පිටරටි කාවත් පොරිතරුවේ කාවත් වැඩිහිටියේ කාව කොයි දෙයකට අවශ්‍ය දෙයක් කියනවා. නමුත් යහන යන එකන තමංග රුචිකත්වය තෝරනවා. මම කැමති මේකට කියලා. මොකද ඒක ඇත්තෝ මේ සාමාන්‍ය පොදු තියන්නේ නැහැ. හිතගෙන කන්නේ. ඉඳගෙන වාඩිලා කන්නේ ඒක ගත්ත ඒක බුද්ධ විඳ ආයෙ ගියා ආයෙ ගත්ත ඒ නිසා ඒ මේසේ කොයිතරම් අංග සම්පූර්ණ වෙලා තිබුණත් එකක් තමයි දී ඇති සාධකයක් මුළු මේසෙම කන්න බෑ. ඒක එක සාධකයක්. දෙක, මේ මිනිස්සයා තෝරන්නේ ඇත්තෝ මේසේ අරම මිනිස්සයාගේ මනාපේ නෙවෙයි. තමන්ගේ මනාපේ. ඒකට ඒක අපේ ඇත්තෝම් කියලා කියන්නේ. නැත්තම් බුෆේ වෙන්නේ එතකොටයි. ඊට පස්සේ ඒ මනුස්සයා තෝරගත්ත දේ රස විතරයි යඩ තේරෙන්නේ. ඒ රස ටික විතරයි බඩට යන්නේ. ඒක විතරයි දිරවන්නේ. ඒකෙන් තමයි ඕජාව ලැබෙන්නේ. ඒක දී රස දෙයක් නම් වසක් නම් එයා ඒක මරණයටපත් වෙනවා. ඕජා සහිත දෙයක් නම් ඒක යාගේ මේ බලය සුඛේ පිණිස පිටනවා. ඉතින් ඒක නිසා මේසේ කොච්චර දේවල් අංග සම්පූර්ණ තිබුණත් ඒ දේ තීන්දු කරන්නේ තමයි. මෙන්න මේ වාගේ ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන මේ ඉඳුරන් හය දෙනා සඳහා තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන හැමදේම අවතියෙන් ඉන්න වෙලාවක ඇත්තෝම මේ සකගේ ඇරලා තියෙනවා. මේ වයින් කෝකද ගන්නෙ කියන එක රූපයක් බලනවාද ශබ්දය එහෙම ගන්න බැලිම පැත්තක දාලා ඒ නැත්තම් රූප බැලීම පැත්තක දාලා රස ශබ්ද අහනවද ගඳ බලනවද රස බලනවද කියන එක අපි නොදැනගත්තට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ අත්දැකීමක් ලබන්න. මොකද මේ හැම එකවර ගන්න බෑ. ඒක මානව මානසිකත්වයේ හිත වැඩ කරන හැටිය දී ඇති සාධකයක්. මේ හැම එකවර බුද්ධ විඳින්න බෑ. එකක් තෝරන මෙන්න මේ තීරීල සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපි කොහොමදක්වත් දන්නේ නැහැ. වෙනකොට වැඩි වෙනකොට වෙලා ඉවරයි. අපි යම් කිසි විදිහකට නිකන් මේ වැඩ පිළිලකට චිත්ත වීජක කිරණ ආකාරයේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා වශයෙන් තමයි මේ ගුරුසුට විස්තර කරන්නේ. රූපයත් ඇති කල්හි කියන්නේ සජීවියක් එනනම් ඔපය පිනීමේ ඔපේ සහිත හැකට රූපයක් ආපහතගත වුණ කල්හි හිත අනෙකුත් වැඩ බහාතබල එතෙන්ට ආවොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඒ කියන්නේ විඥානය කොයි දේරත් දින එක විඥානයයි එක චක්කු විඥානයක් බාටපත් වුණා නම් මේ තුන එකතුව තියෙන එකට ගමන් කරන තාකල් ස්පර්ශය කියලා කියනවා. ඉතින් ඒකවල වරහන් ඇතුලේ ලියවිලා තියෙනවා ඒ විඥානයට සෝත විඥානයක් වෙන්න බෑ එතන. ඒ විඥානේ චක්කු විලා ඉවරයි. ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන වෙන්න බෑ. අනිවාර්යයෙන්ම චක්කු විඥාන වෙලා ඉවරයි. ඒ වෙලාවට එහෙන සද්ද වලට මොකද වෙන්නේ? ඒ වෙලාවට දැන් ගන්ධට මොකද වෙන්නේ? ඒ වෙලාවට දැන් දිවට රසට මොකද වෙන්නේ? කායට පහසට මොකද වෙන්නේ? හිතට එන හිතවිලි එනවා නම් අපේ මොකද වෙන්නේ? අපේ නෑ මතකයේ සටහනේ මෙමරි කැපැසිටි එකක් කිව්ව බලන්න. අපි 100ට 200ක් ඒ රූපේ දිහා බලන අත් දෙකේ විතරයි කටත් අරගෙන බලාගෙන රූපේ බුද්ධ විඳිනකොට අපි දන්නේ නැහැ මේ රූපයේ තේරිම මාර්ගයෙන් අතුරු පහක් පිළිබඳ තියෙන අවස්ථාව කපහැරෙනවා කියන්නේ. ඒ චක්කු විඥානය ඩොමිනේට් කරාට පස්සේ මූලිකත්වය ගත්තට පස්සේ අය කිසි කෙනෙකුට ඔලුව සන දෙන්නේ නැහැ. ඒක නිසා මේ ටෝමීෂක් විතරල් කිය කාපීරියක් වාගේ මේ හැම තියෙනකොට කොයි එකද ගන්නෙ කියන්නේ කාගේ එජෙන්ඩා එකක්ද කියලා පොඩ්ඩක් හිතන්න බලන්න. කාගේ න්‍යාය පත්‍රයකද අපි රූපෙද ගන්නෙ, සද්දෙද ගන්නෙ, ගඳද ගන්නෙ, රසද ගන්නෙ, පහසද ගන්නෙ කියලා බලද්දී අපි අන්තිම වාල්නේ. අපි අන්තිම දායකයිනේ. අපි අන්තිම බැගෑනේ. අපි අන්තිම අනතුරුදායක තැනකනේ ඉන්නේ. මේක උපාදාන කරනවයි කියන එක මේ හැම දීලා තියෙන කොයි එකද උපාදාන කරනවයි කියන එක ඒක සම්පූර්ණ දෛවපගත සිද්ධියක්. මෙන්න උපාදාන කරපේක විතරයි දුක දෙන්නේ. ඒ වෙලාවේ සද්ද ඇහෙන්න ඇති. ඔබ කනට ඇහුනෙත් නැහැ, තේරුනෙත් නැහැ. ඒක කවදාකවත් දුකක් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ ගඳස් හොඳත් වැටෙහෙන්න ඇති. නමුත් ආපాతකට උනේ නැහැ. ඒක බලන්න හිතක් තිබුණා. ඒක කවදා දුකක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ නාසයට ගඳ දිවට රස කයට පහස මොනවා තිබුණත් ඒක අපිට උපාදාන වෙන්නේ මොකද මේ වෙලාවේ මේ චක්කු විඤ්ඤාණය පුරන්නේ එකයි අල්ලන්නේ අල්ලපු දේ තමයි උපාදාන කිව්වයි කියලා කියන්නේ නැත්නම් ඒක තමයි සංස්කරණය වෙලා තියෙන්නේ ඒ සංකත දේෙන් තමයි sabbhe sankhara dukkha තෝරණසිකෙ විතරයි දුකේ ඒක නිසා මිනිස්සු කියලා කියන්නේ ඒ වගේ ඉදුරන් හයක සම්පින්දනයක් නමුත් මේ මිනිස්සයා සතියෙන් සම්පජඤ්ඤේ බුදුහාමුදුරන්ගේ වදනින් බැලුවොත් මිස එයා හිතන්නේ හැම වෙලාවෙම හැම වැඩ කරනවා කියලා. එහෙම නැත්නම් මේ සක්කාය දිට්ඨිය ඉන්න බෑ. සක්කාය දිට්ඨිය ඉන්නේ මොහෙන් මේ වෙලාවම රූපත් බලන සද්දත් තන ගඳත් බලන රසත් බලන පහසත් ලබනවා. එතපි අයිතිවාසිකමුත් කියනවා. දැන් දැක්කා මං අහුවා මං ගඳ බැලුවා රස බැලුවා සේරම කියලා. මුල ධර්මානුකූල බලනකොට චිත්තක්ෂණ 6ක වෙන්න පුළුවන් එක චිත්තක්ෂණේ දෙකක් වෙන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම තේරිලක් තියෙනවා. මේකට කියන්නේ මානසිකාරය කියලා. මානසික සබ්බේ ධම්ම මානසිකාර සම්භාවය. මුළු ලෝකෙම පටන් අරගන්නේ දීයති සාක්ෂි මත නෙමේ තෝරා ගන්න දේ මත. සොයන්වරේ මත. අන්නේ වරණාව ශෝෂණය. තෝරලා ගන්නදී අවධාන නැත්නම් අපි මානසිකාරය යොදන්නේදී කර්මානුරූප වෙනවද චිත්තානුව වෙනවද ආහාරානුව වෙනවද ඍතුානුව වෙනවද කියලා හේතු හතරක් නිසා වෙන්න පුළුවන්. නමුත් අපි ඒක බලන්න වෙලාවක් නැහැ. දකින්න රූපයට වාල් වෙනවා. ඒක කහපාද නිල්පාදද රතුපාදද කහ බලන්න හදනවා. සතහන් බලනවා. ආකාර බලනවා. ඒ තාක්කල් බැලීමේ යාන්ත්‍රණය අපි ඉගෙනියනවා. අපි බාහිර වර්ති වෙනම රූපේ දිහාට ඇදලා යනවා. එනතන ධන්නාට ඇදලා යනවා. ඒක පැත්තක් ඒක. ඒ කියන්නේ ඇතුළත මේ ඇහැයි ක්‍රියාත්මක වෙන්නේ මේ දකින දේ නොයි මට අනිත්‍යත්වය ප්‍රකට වෙන්නේ. ඒකමයි දුකට හේතු වෙන්නේ කියන එක නෙවෙයි අපිට කියන්නේ අම්මා මෙහෙම දර්ශනයක් දැක්කා පෙර පින්න කරපු විනකර තමයි මගේ අත් දෙකට මේක ලාවු බා දකින්න හම්බුනේ කිය. දැකීම පිළිබඳ ලොකු නම්බුවකින් එක බලනකොට එකක් දැකීමේ යාන්ත්‍රණයෙන් අපි දිලිය බවත් තුරස් වෙන බවත් ඒ වෙලාවේදී සද්ද වේදනා හිචිවිලි වෙන දේවල් තිබුණාට ඒක කවදාකවත් අපිට ගෝචර නොවන බවත් ඉවගෙන් දුකක් එන්නේ නැති බවත් දැනගත්තොත් අපිට තේරෙයි රූපය දිගේ වශී වෙන තාක්කල් සංසාරෙතයි දුකටයි බාහිරවර්ති වීමයි කියන මේ කාරණා අනිවාර්යයෙන්ම මුළු සංසාරේ පුරාම අපි අතින් වෙලා තියෙනවා. තමහට වැටෙනවා. එන රූපෙට යනවා. සර්වඥාචේ මතක් කරන්නේ මේ වෙලාවේදී මේ කටයුත්ත මේ තොවිල නැත වෙන්නේ ඇහි බවවත් සිහිපත් කරන්නයි කියලා. කණේ නෙවෙයි නාසෙ නෙවෙයි දිවේ නෙවෙයි කයෙ නෙවෙයි කියලා පේනවා පේනවා කියලා හරි මෙනෙහි කරන්න කියලා. ඒක රූපයක් රූපයක් කියලා හරි මෙනෙහි කරන්න කියලා. එතකොට අපිට තේරෙයි මේ දුක් උපදින මාර්ගයක් ඇති වුණා. කැති වුණේ දැන් ඇහෙන්. ඒ වගේම තමයි අහ කන දිව නාසය කය මන කියන මේ හයෙන් වැඩියෙන්ම කෙලෙස් උපදින දෝර ගලන්නේ ඇහෙන් තමයි. ඒකයි අපි ආදරය කරන දෙයට මගේ ඇහ වගේ කියලා කියන්නේ. ඒකෙන් තමයි සංස්කාර වැඩිම ප්‍රමාණයක් ඇති කරන්නේ. ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ ආරම්භක ස්වාමීන් වහන්සේ උගාක් ඒ පොත්පත් ලියපු පදිර ස්වාමීන් වහන්සේනමත් අන්තිතේ ස්වාමීන් වහන්සේගේ ඇස්නොපෙනී කියලා තියෙනවා. ඒකට බිකු බෝධිත PPC එකේ ගිල ගියාම හන්දාර කියනවලු දවසේ පත්‍රයක් හරි කමන්නේ අරගෙන මට ඇහෙන්න කීවන්නේ කියලා මේ තොරතුරු එළියට ආවේ නැත්තම් මේ තොරතුරු ඇහුන් නැත්තම් මේ මොන මනසට මනස බොහොම නිකම් මේ මලකඩ සමවන්නේ කියලා නිකම් මේ හිරි වැටිච්ච ගතියක තියෙන කියලා. ඉතින් අර බිකු බෝධි කියවනවලු කියවනකොට වුණත් එක වෙලා කරන්න කිරා වෙනවා. ඇතුළට ගන්නෙත් නැහැ. ඒ හිතේ අවදි භාවයක් ඇත්තේ නැහැ. ඊට පස්සේ ඥානපෝනික සාංශ කියනවලු අපේ මේ ජීවිතය මේ කෙලෙස් බරිතෝ හෝ පින් බරිතෝ හෝ ගත කරන්න මේ ඇහ කරන රෝල් එක දිහා බලනකොට ඒක තේරෙන්නේ නැති වෙච්ච දවසට කියලා. ඒ තරම්ම සංසාරේ පවත්තන්න කෙලෙස් උපදවන නම් උපදවන්නේ ඇහෙන් තමයි. ඒත් කෙලෙස් උපදින්නේ මේ බලපු රූප වලින් පමණයි. අපිට නොපෙනී චරූප වලින් කාදාකත් වෙන්නේ. ඒක හොඳට සරුවචනාංශයේ ඒක ඉස්මතු කරලා පෙන්වන මාළුකේ පුත්‍ර සූත්‍රයේදී එතෙන්දී මේ මාළුකේ පුත්‍ර ටිකක් වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච කෙනෙක් එයිල සරුවචනාංශට මතක් කළා කියන අවසරයි සංඥාංශ මම මේ විවේකසේනාසන කියලා භාවනා කරන්න හදන මට කරුණා කරලා ඒකට ගැළපෙන සක්‍රීය හොඳ කමට ආරම්භ දෙන්න. ඉතින් සරුවචන්ද කියනවා මම මෙච්චර 84000 ධර්මත් කන්ද දේශනා කරලා තියදී ආයෙත් මගේ පිටිපස්සේ ඇවිල්ලා ගන්නවා හොඳ කැලී ඉන්න. එහෙම ඉවර තියනවාද මේක දීලා තියෙනවා මමයි කියලා නිකන් අලහප්පලා. පස්සේ අහනවා මේ ප්‍රශ්න වගේ. හොඳයි මාළුකු මොකද හිතන්නේ? යම් කිසි රූපයක් දැකලත් නැහැ. දකින්නුත් නැහැ. බලන්නෙත් නැහැ. මත්තර බලන්න වෙන්නෙත් නැත්තම් මොකද කියන්නේ එකෙන් කෙලෙස් උපදින්න පුළුවන් කියලා. නැවතත් මම කියනවා යම් කිසි මේ ලෝකේ තියෙන රූප జాතියක් තියෙනවා අතීතේ දැකලත් නැහැ. දැන් මේ වෙලාවේ දක්මිනුත් නෙවෙයි ඉන්නේ. බලබිනුත් නෙවෙයි ඉන්නේ. මත්තර බලන්න වෙන්නේ නැත්නම් එහෙම දෙයකින් කෙලෙස් උපදිනවා කියලා. මාළුකේ පුත්‍ර ස්වාමීන් වහන්සේ කෙලිම කියන නැහැ කියලා. සර්වඥයන් සියරසියක් පාරගන්න. ඒක නිසා අපිට සබ්බේ සංඛාරා දුක්ඛා ඉස්සර කිව්වා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා වුණාට පස්සේ සංස්කාර වෙච්ච කොටස පමණයි අපිට දුක උපදවන්නේ. ඒකෙන් තේරෙනවා අපේ විශේෂෝචරයට වෙන්නේ නැති විශේෂයටයි අයිති වෙන්නේ නැති විශාල කොටස් තියෙනවා. ඒ එකක්වත් අපිට දුක වෙනස හිතෙන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ දැක්කා නම් මේ වෙලාවේදී දකිමින් ඉන්නවා නම් නැත්තම් බලමින් ඉන්නවා නැත්තම් මට මේක බලන්න ලැබෙයි කියලා හිතනවා ගියේ සෑම තරක්ම කෙලස් උල්පත් පාටපත් වෙනවා. ඊුවමැතින් තමයි අපි තරංග ගන්න සලසුම් කරන්නේ මනස හසුරුවන්නේ ප්‍රපංච පහල කරන්නේ මේක මම දැක්ක දේ මේක මගේ දේ කියලාගෙන දඟලන්නේ එකෙන් තමයි. අර තරල කතාවක් කියනක අපි මතු කරලා දීලා එකක් මම නිතර වගේ නිදර්ශනයට කියනවා. මනුෂ්‍යෝ දෙන්නේ කැලයක් මැදින් පාර ගමනක් යනවා. ඒ දෙන්න ගම්මගියෝ වශයෙන් හඳුනා ගන්න. මේකෙනත් එන දෙන්නට හරි ආරස්සයි දෙන්න එකට යන එක මොකද වනසතා සිව්පාව එනකොට තනි වුණොත් බය වෙලා වැටෙනවා. ඉතින් මේ දෙන්න යනකොට පාර පාටුයි දෙන්නට ඒක උරිනුර ගැටි යන්න බෑ. එක්කෙනෙක් පස්සේ එක්කෙනෙක් යන. එතකොට ඉස්සල්ල යන මනුස්සයා වටිනා දෙයක් කවුලන එක පාට සාක්කුවේ දාගන්න. සාක්කුවේ දාගත්තාම නැත්තම් තමන්ගේ මල්ලි දාගන්න. එතකොට අර දෙවෙනි එක නගින මොකද්ද නෑ නෑ දෙයක් නෑ. ඊට පස්සේ කියන මොනවද පොඩ්ඩක් බලමු කියලා බලනකොට මුද්ද දිලිසෙන අත්පුරවක්. ඒ මංචා කියන හරි හොඳයි. අපි දෙන ගිහිල්ලා යා ගමඩ ගිහිල්ලා ඔබ විකුණලා අපි මෙහෙම නෑ එහෙම අපි කියන දෙයක් නෑ නේද මම දැක්කේ. මේක මගේ. තමුසි ඉන්න බාමට අපි කියන්නේ. කියලා ඊට පස්සේ ආරියත් එක්ක යාළු වෙන්න වෙයි කියලා මෙයා ටිකක් ඉස්සර වෙලා යනවා. දැන් අර පස්සෙන් එන මනුස්සය හිතන අනේ මේ මනුස්සයාට මේ පොරවක් හම්බුණා විතරයි අපේ යාළුකමක් ගියා කියලා කර්මණ යනකොට ටික වේලාවක් යනකොට මනුස්සය කලින් එළියට ඇවිල්ලා අහන ඔහෙටපේ මම මේ පොඩකට මූතා කරන්න කියලා පැත්තකට ගියා බොහෝ තේලා මේක උස්සගෙන ගිහලා තන කවුද කරති කියලා පස්සෙන් අර මනුස්සයා කියනවා මම දන්නේ නැහැ කියලා එන වෙන්න බෑ ඉතින් මේ ගලේ මිනිස්සු නැන්නේ උඹලා දෙන විතරයි කියලා ඉස්සර මනුස්සයාට ආඩ ගිහිල්ලා වෙලා බලනකොට මල්ලේ තියෙනවා අල්ලගෙන හොඳටම තලනවා තලෝට ඒ මනුස්සයා කියනවා නෑ ඉතින් අපි දෙන්න මේ පාරේ යනකොට දැකපු නිසා ගත්තා. ඒකෝට අර පස්සෙන් ඉඳලා කියනවා අපි කියන්න එපා ඔයා ගත්තයි කියලා. කියන්නේ දැන් ඉස්සර කිව්වේ එහෙමනේ. මනුස්සයව ගන්න එපයි කියලා. ඉතින් අර මනුස්සයා හොඳට ඕම තලනවා. ඉතින් අර දැකපු එක නම් තමයි ගුටි කක්. අර මනුස්සයා ගුටි පොඩ්ඩක් ඉල්ලනවා. දෙන්නේ නෑ. තනියම කරනවා. ඉතින් මොකද කියන්නේ නැන්නේ ඉතලේ ඔයා ගත්තා නේද ඔයාගේ කෙනා ගන්නේ කියලා. ඔය සිල්ලම තමයි දිකටම තියෙන්නේ. ඒක නිසා ජාති දුක ජරා දුක ව්‍යාධි දුක කියනවා සාමාන්‍යයෙන් ඒක ලෝකයේ තියෙන දුක් මෙවට සාමාන්‍යයෙන් කියන්නේ සංසාර රෝග කියලා. අපි මොන ධාරම් බෙහෙච්චාති හේතුවත් අමෘත හේවුවත් ජාති දුක ව්‍යාධි දුක මරණ දුක ජරා දුක කියන හතරෙන් මොන්නම තාලෙකවත් මේ භවයේ ඉන්නකන් ගැලවුමක් නැහැ. ඒක සාමාන්‍යයෙන් දුක්ඛ දුකට වැටෙන. නමුත් මේ සංකිටියේ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන්නේ සාර්ථක සංසාර අවශ්‍යකම තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ මේ සර්වඥාතික දේශනාවක් නික අරගෙන ඇවිල්ලා කතා කරලා කියනවා අපිට ඇති වෙන මේ සියලු දුක් අපිම තෝරගත්ත නිසා එමෙතන අපි සංස්කරණය කරගත්තනේ සංස්කාර කරගත්ත නිසා අපිම ඉල්ලලා ගත්ත නිසා ඇතිවෙච්ච දෙයක් මිසක ඒකේ දුක් දෙන නයිසાર્ගික ගතියක් රූපවල නැහැ. නයිසાર્ගිකව දුක් දෙන ගතියක් වේදනාවේ නැහැ. සංඥාවෙත් නැහැ සංස්කාරවලත් නැහැ විඥානයත් නැහැ. ඒක අපි අල්ලගත්ත නිසා ඒ කියන්නේ මේ විදුලිය මේ වෙලාවේ මේ ගොඩනැගිලි පුරාම තියෙනවා ඒකේ නේද දුකක් අපිට දුක දෙන්නේ. නමුත් අපි ගිහිල්ලා විරුද්ධ පිටේ වයරකට ඇඟිල්ල ගැහුවොත් දුක දෙනවා කියන එක පෙළෙනවා කියන එක කවදාක වළක්වන්න බෑ. නමුත් ඒ ආරක්ෂා ක්‍රමයේ අරදී ඕන තරම් විදුලියෙන් ආලෝකය ගන්න පුළුවන් කරකවන්න පුළුවන් රත් කරන්න පුළුවන් සීතල කරන්න පුළුවන් ගොඩක් වැඩකට. ඒ නමුත් අපි දන්නේ තෝ ගිහිල්ලා ඇඟිල්ල ගැහුවොත් ඇඟිල්ල ගහපු ගමන්ම කිසිම චිත්තක්ෂණ දෙකක් නැතුව පිළීමට පටන් ගන්නවා. අනිත් වගේ අසතියෙන් අත ගන්නවයි කියලා කියන්නේ ලයිව් වයර් එක බැල්දෝ වගේ තමයි. අල්ලනකොටම දුක එනවා. නමුත් අපි අර හිතාගෙන තියෙන ක්‍රමේ හැටියට අපේ ක්‍රමේ හැටියට අපිට තේරෙන්නේ අපි හිතනවා කර්මයක් කරලා විපාක සඳහා කල් ගත වෙනවායි කියලා. ඇත්ත තමයි සාමාන්‍ය විදිය විපාක කර්ම විපාක දෙනවා එක කියන්නේ පාචනය වෙන්න ඕනේ පැහැෙන්න ඕනේ. නමුත් බරපතල කුසල කර්ම ඇතිරුවොත් අනන්තරිය කුසල කර්ම අනිවාර්යයෙන්ම අතරත්මතම දුක දෙනවා. මැරෙන්න ඕනේ නෑ අපායට යන්න. අපායට යන්න ජීවත් වෙන සුරත් මරණය වගේ තමයි. එනිම් බරපතලම කුසලයක් කෙරුවොත් මාර්ගඵලයක් කියලා අනිවාර්යයෙන්ම එතනදීම විපාක දෙනවා. එතන විපාකවල කිසි වෙනසක් නැත්තේ නෑ ඒක චිත්තක්ෂණයක වෙනසක් විතරයි තියෙන්නේ. නමුත් මෙතෙන් දෙනකොට මේ පංච උපාදානස්කන්ධ කියන තැනට එනකොට උදලට තේරෙනවා වෙන විදියට කියන්න පුළුවන් මේ දුක නම් වූ ලෝකය සැලෙන තලෙන ලුජ්ජති පලුජ්ජති ලෝකෝ කියන විදියට ලුතු වෙන පළුතු වෙන මේ ලෝකය සම්පූර්ණව මැවීම සිද්ධ කරන්නේ තමන් විසින්. නම්බද ගාතාව පොත අරින්න කොටම තියෙන ගාථා දෙක මනෝ කුප්පංගම ධම්ම මනෝ සෙත්ත මනෝමය. නමුත් අපි හිතන්නේ මට මේ දුකාවේ සුනාමි මට මේ දුකාවේ කැතරිනාගේ මට මේ දුකාවේ අරයගේ මෙයාගේ කියලා අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මම නෙවෙයි මේක බාහිරෙන් කියලා කියාගන්න. සර්වචනාන්සේත් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් ඉතාමත්ම තර්කානුකූලව ඇස්පනා පිට පොන්න මේ පෙන්වන්න පුළුවන් විදිහට පෙන්වනවා මේ චිත්තක්ෂණ තුන හතර කතරක් වෙනසක් නැතුව එතනදීම අප්‍රමාදීව එතනම සත්‍යමත් වෙලා බැලුවොත් හැම දුකකම නිර්මාණය නිර්මාතෘ තමයි මේ තණ්හාව. ඉතින් ඒක අසත්පුරුෂයෙකුට ඇහෙනකොට හරි බයක් ඇති වෙනවා. අනේ කවදානම් මේ තණ්හාව දුරු කරන්න බෑනේ කියලා කරන්න. ඒක නිසා මේ මහා දුක්ඛ ඛණ්ඩය ඔළුව උඩ තියාගත්තා වගේ සැරෙනවා. නමුත් සත්පුරුෂයා දන්නවා මමම නම් මේක ඇති කරන්නේ මම සර්වබලධාරී. බඩ සියල්ලම මේ ශක්තිය තියෙනවනේ. එහෙමනම් සර්වඥයන්ගේ අන්නේම අපිට ආත්ම ශක්තිය. එහෙම නැත්නම් ආත්මයක් දාලා පුඹනවා අපි. උඹලා කියලා කියනවා ඉන්නේ ඒක නැති කිරීම, ඒ දුක ඇති කිරීම නැත්නම් දුක ඇතිවීමට හේතු වෙන පෝෂ්‍ය පදාර්ථ නොදී සිටීමේ හැකියාව තමයි ළඟ තමයි තියෙන්නේ. අන්නේ පෝෂ්‍ය පදාර්ථ නොදී හිටියොත් ක්‍රමයෙන් මේ දුක් එවනත්නම් මේ සංස්කාර කිරීම එවනත්නම් මේ ඉල්ලගෙන බෙදාගෙන කරන එක අඩු කරන්න පටන් අරගත්තාම ක්‍රමයෙන් ප්‍රතිපදාන කූලව උපාදාන නොකිරීමෙන් දුක පිටිපස්සේ පොර පිටිපස්සේ ගිය මනුස්සයා වැඩිපුර රණ්ඩු කරලා පොරවේ ඇවිත් ඉල්ලුවා නම් එයාටත් කුටි ගන්න වෙනවා. මංස මුලින්ම කියනවලු කිව්වා අයියා ලොකුයි නම් අයියා තියාගන්න කිව්වා. ඒ නිසා අයියාට කුටි ගන්න ඕන. උපාදාන කරාන ඉල්ලගන්නේ කුටි තමයි. අන්නේ වගේ මේක උපත් ස්ථානයේ දැක්කා නම් මේක බොහොම සරල වැඩක්. නියපොත්තෙන් කරනවා වගේ කිරිබි මල් නැට. පහුවෙනකොට මේක බොහොම ඝන බහල වෙනවා. එතකොට පොරෝකින්වත් කපන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ පහුවෙනකොට ඝන බහල වීම නිසා තමන්වත් හිතපු නැති මට්ටමටපත් වෙන නිසායි සර්වත්‍ත මේ සංසිද්ධියට ප්‍රමාදී කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ වෙනකොටම මූලධර්ම වලින් හොඳට හිත ආඩ්‍ය කරගෙන සිද්ධිය අත්දැකීම සිද්ධ වෙනකොටම සංසිද්ධිය විශේෂයේ එළඹ සිටි සියයකුත් තියෙනවා නම් අපිට දැනගන්න පුළුවන් වෙනවා මේ හිත එක එක අරමුණු වලට පයින් නැහැ. රූප බැලීමට, ශබ්ද ඇහිමට, ගන්ධ රස බැලීමට වශයෙන් පයින්කොට ඒක කිසිසේත්ම වගවීමක් නැහැ. කිසිසේත්ම කලින් කියන්නේත් නැහැ. හරියට කියනවා නම් කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. අහසේ විදුලි කොටනකොට විදුලි කොටන්ට චිත්තක්ෂණ කලින් මොනම ලකුණක්වත් පේන්නේ නැහැ. මේ විදියට විදුලි කොටයි, මේ වෙලාව විදුලි කොටයි, මෙන්න මේ ඉඳලා මෙහෙට ඡාපේ දුවයි කියලා බෑ. ඒක විදුලි කොටලා ඉවරනාට පස්සේ මොනම ලකුණක්වත් නැහැ. හරියටම විදුලි කොටනකොට බලන්න හිටියොත් ඒ පුිරට විදුලි ඡාපේ දුව හරි බලා ගන්න පුළුවන්. ඒක නිසා උපාදාන කිරීම නම් එහෙම නැත්නම් අපි අල්ලා ගැනීම මතින් නම් දුක තේරෙන්නේ අපිට අල්ලා ගන්න වෙලාවක් පාසා එළඹ සිටි සීය තියා ගන්න වෙනවා. හරියට මේ ක්‍රිකට් ක්‍රීඩාව කරනකොට ඒ පන්දුව රැකගත්තද නැද්ද, අල්ලගත්තද නැද්ද කියලා ඒ ඉන්න අම්පයර්ස්ලා දෙන්න තීන්දුව කරන්න අමාරු අවස්ථාවක් තියෙනවා. අහලා තියෙනවා ඉස්සර නම් අල් පන්දු අල්ලගෙන ඒ අත ඒ සැරේට බිම වැදුනොත් අල්ලගත්තේ නැහැ කියන තීන්දුවට යන්නේ. දැන් කියනවා පන්දු අල්ලගෙන පන්දු බිම වැටෙන්න දෙන්නේ නැති විදිහට බිම අත වැදුනත් එයා මේ පන්දු රකගත්ත විදිහට බාර ගන්නවා කියලා. අපි හිතමු මේක සම්බන්ධයෙන් මේ අම්පයර්ස් දෙන්න වාද කරකොට යම් විදියකට තිබුණා නම් වීඩියෝ කැමරාවක් අපිට ක්ලිප් එක ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා බලනකොට හොඳට විනිශ්චය කරගන්න පුළුවන්. නමුත් අර මිනිස්සු දෙන්න බලලා මොන දේ කිව්වත් එතන හියුමන් එරර් එක තියෙනවා. ඒ මිනිස්සු සමහරට පක්ෂග්‍රාහී වෙන්න පුළුවන්. නමුත් අර වීඩියෝ කැමරාවක කවදාකවත් පක්ෂග්‍රාහී නෑ. ඒ නිසා අපක්ෂපාතී නිරීක්ෂණයමයි ක්‍රීඩකයාටත් විනිශ්චයකාරවරයාටත් ප්‍රේක්ෂකයාටත් සැක දුරු කරන්නේ. මෙතනදී සත්‍ය කියන්නේ අපක්ෂපාතී නිරීක්ෂණයක් පමණයි. ඉන් එපිට ගිය ශ්‍රද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥාව මේවා සියලු පක්ෂග්‍රාහී. ඔක්කොම අචීත මතකත් එක්ක පටලවිලා තියෙනවා. සත්‍ය පමණයි ඒ සියර්ම චෛසිකයන් අතර අපක්ෂපාතීව වෙනදී අනුංගියේ දෙයක් වාගේ. එහෙම නැත්නම් කලින් නිගමනය කරන්න නැති තේරීමකින් බේරීමකින් නැතුව බලහන් හිටියේ නැත්නම් අපිට කවදාහක්වත් මේ ඇත්තෝ මේසක් ඉස්සරහා ගිහිල්ලා අපි හැසිරෙන හැටි පිළිබඳව කොයි දේද කන්නේ කියන එක පිළිබඳව අපිට මෙතන choice එකක් නැත්නම් තේරීමේ බලයක් තියෙන බවත් ඒක හැම වෙලාවටම වගේ අපි නරකට පාවිච්චි කළා ඒකෙන් නරකක් කරගන්න බවත් දුරට කැපෙන දලිපියක් අතර දීපු වඳුරෙක් වාගේ අහුවෙන මේ මනසේ තියෙන හැකියාවන් වලින් අපි කපා ගන්න බවත් තේරුම් ගත්ත දවසේ තමයි ඒ පුදුලට කියන්න පුළුවන් වෙන්නේ සත්‍ය ආරක්ෂාව ලැබුණායි කියලා ධම්ම ආරක්ෂාව ලැබුණායි කියලා අප්‍රමාදී වුණායි කියලා. ඉතින් වෙනකන් අපි දැන කරතිකරන. කරන්න සිද්ධ වෙනවා නැත්නම් අපිට මේ බුදුජාන් වහන්සේ ඉදිරිපත් කරන මේ ධර්මය නැත්නම් මේ මූල ධර්මය ඇත්තද නැත්තද කියලා තොප්පු කරන්න බෑ. ප්‍රතිඵල පැත්තකට තිබිච්චා. තුකාමී තණ්හා දුරු කිරීම හෝ නිවන් දැකීම පැත්තක තියලා වෙන දේ වෙන හැටියට බලන්න නම් මේක තියා පක්ෂග්‍රාහීත්වකින් තොරව මම හොඳක් කරන්න හදනවා නරකක් කරන්න හදනවා මේක වෙච්ච එක හොඳයි මේක වෙච්ච එක නරකයි කියන ඒ සම්පූර්ණ නිගමන කිරීමේ ශක්ති පැත්තක දාලා අපන්නකව අවිරුද්ධව මේක තියා බලාන හිතියොත් විතරක් මේ සාරිපුත්තු සාන්ති කියන උපාදානයන්මයි දුක්ඛ සත්‍යයට හේතු වෙන්නේ නැත්නම් සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනත්තා අපි දේවල් අල්ලගත්තත් නැතත් සංස්කරණය කරත් නැතත් ඒ අනාත්මයි ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් මේක දුකක් මේ අනාත්ම වූ දේ තුලින් සක්කාය දිට්ඨියක් මවාගෙන මම මේක කෙරුවේ මේක මගේ මේක මම කියාගෙන විඳින දුක සර්වතනසේ කියන්නේ කෘතිමයි කියන එක. මේ ගැන කියනකොට මට මතක් වෙනවා අපේ කරුකුරුජ ඥානන්ද සාන්ති මේ විස්තර කරනකොට කියනවා මට මේ ගස් කොළන් ගැන ඊර්ෂ්‍යා හිතෙනවා කියන එක. ඒ ගස් කොළනුත් මිනිස්සයා වගේම ආහාර ගන්නවා. ජාතිය බෝ කරනවා. හැමදේම කරනවා කිසිම දෙයක් අල්ලගන්නේ නැහැ කිසිම දෙයක් අල්ලන්නේ නැහැ සර්වඥාන්සේ කියනවා ලෝකේ තියෙන පද්ධති වලින් මම දකින වර්ණවත්ම වූ වැඩියෙන්ම ආනිසංසදායක වූ සුභ සිද්ධියම කරන පද්ධතිය තමයි කැලේ කියලා කැලේ අනායාසයෙන් ලැබෙන අවසේර බැලන වැඩක වැස්ස සේරම කරන වැඩ ගන්නවා. උලක සේරම කරන වැඩ ගන්නවා. ඊට පස්සේ මිනිස්සයාට ඕන කරන සියල්ලම දෙනවා. ඉතින් ගහක් තියා බලනකොට ඒකේ තියෙන ඉඳුරන් වැඩ කරාට උපමාවක් වශයෙන් කියනවා ඒ ගහ කපන්න එන මිනිස්සයාට හේවන දෙන්නේ තේගාමයි කියලා. ඒ කපන මිනිහගේ පොරොට මිට ගහන්නේ ගහමයි කියලා. කවදාකවත් ගැටෙන්නේ නැහැ. නමුත් ගස් කියන જાති වර වෙන්නේ නැහැ. අපිත් ඒ වගේම ඊට අපි ඒකත්‍රිංශීය ප්‍රාණි නෙවෙයි අපි පංචේන්ද්‍රිය ප්‍රාණි කියලා කියන්නේ අපිට ඊට වැඩිය හොඳ කල්පනා ශක්තියක් තියෙනවා මේ කල්පනා ශක්තියෙන් අපි මේ කරන වැඩ තෝරන දේ සංස්කරණය කරන දේවල් කිසිම මොකක්ද කියන්නේ පොත් බැීමක් වෙලා නැහැ බුක් කීපින් වෙලා නැහැ අපි යා පෙට්ටි කඩේ දුවනවා පෙට්ටි කඩේ කොච්චර ලාභයට දුවනද පාඩු දුකක අපි දන්නේ අපි account තියාගෙන නැහැ සතියෙන් කරන්නේ හැම ගනුදෙනුවක් වෙනකොට රූපයක් බලනකොට සද්දයක් අහනකොට ගන්ධ රස බලනකොට පොදුවේ නිකාං එක්සයිස් කොටක නැ දකුණක් දාගන්න. මේක සතියේ සිද්ධුනා මේක නෑ. මේ වෙලාවේදී මේ සිද්ධිය සිද්ධුනේ ඇහෙන්. මේක කණින්. මේක නාසයෙන්. මේක දිවෙන්. ආදි වශයෙන් කරගෙන යනකොට පේනවා මෙව අතර මේ පිස්තු දෙලෙවේ කත්ෙන් අතර පණින්න වගේ මේ හිත වැඩ කරන හැටි පිළිබඳව මොනම නිවන් දැක්කත් ඒක අඳුමතු කරන්න බෑ. ඒ කියන්නේ නිවන් දැක්කත් අනාත්මයි. ඒක දැකින ඉස්සර තනාත්මයි. කිසි වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මේ හිත කරන මේ නොසන්දාල වැඩේට නිකතල්ලි තියන අඬන එකෙන් තමයි අපි දුක් ගන්න. මේක මම කරා මේක මගේ ආත්මය කියලා පශ්චාත්තාප වීම නිසා අපි දරා ගන්න බැරි දුක් ගොඩක් මේ හිතට තැම්පත් කරනවා. නමුත් මේ කවුරක් කිව්වට මේ කන කෘතිම දුකක් මේ විඳින්නේ මේක අවශ්‍යත් නැහැ කියලා කවුරක් පිළිගන්නේ. ඒ නිසා සර්වචනාංශ කියලා තියෙනවා සත්‍යය හොඳට බලන්න. ඒ වගේම වැරදි වෙන්න තියෙන මාර්ග හොඳට වහන්න. සිල්වන්ත වෙන්න, සමාධිමත් වෙන්න, ප්‍රඥාවන්ත වෙන්න බලන්න අනිත්‍යතාවය වෙනස් වෙයිද කියලා. අනිත්‍යතාවය අනිත්‍යතාවය නමුත් ඒකට වග වෙන්න ඕනේ අපි. ඒ වගේම ඔය පෙළෙන ගතිය, තවන ගතිය උන්දුවර සිල්වන්ත වෙන්නකොට හරි සමාධි භාවනා කරන හරි ප්‍රඥා භාවනා කරන අඩුවේද කියලා බලන්න. නෑ. ඊවන් දැකයි කියලා ඒ දුකේ අඩුවක් වෙන්නේ නෑ. නමුත් එකක් සිද්ධ වෙනවා මේකට මම වග වෙන්න ඕනේ නැති බව තේරෙනවා. මේක සනාතන ධර්මයක් බව තේරෙනවා. එදාට දුක පිළිබඳව කනගාටු වෙන්නේ නෑ. දුක කියන එක ජීවිතයේ අනිවාර්ය අංගයක් බව තේරුම් ගන්නවා මිස නැත්තම් දුක දුක්ඛාර්ය සත්‍යයක් බව පිළිගන්නවා මිස කවදාකවත් දුක වෙනුවෙන් නිකතල්ලි තියන අඳන්නේ. ඒක තමයි සර්වඥාන්සේ ඉස්ලාමයේ සම්බෝධි ආબોධ කරන වෙලාවේදී දුක්ඛ සත්‍ය ත්‍රිවිධාකාර ප්‍රතුන දුක්ඛේ ඥානං කෘත්‍යේ ඥානං කෘත ඥානං කියලා. දුක්ඛේ ඥානං කියලා උන්වහන්සේ විස්තර කරන්නේ උබ්බේ අනනුසුතේසු ධම්මේසු ඉදං දුක්ඛ සත්‍යංති උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤාං උදපාදි විචාර උදපාදි ආලෝකෝ උදපාදි. මේ දුක ඉස්සර මං හිතුවේ මේ මට ආපු එකක් කියලා. මං කරපු දෙයකින් ආපු එකක් කියලා. ඒකට හේතු තිබුණා මොකද අපි අප්‍රමාදී නැහැ. සත්‍යමත් නැහැ. ඒක නිසා අපි එනකොටම කියනවා මෙන්න මේ අඩුපාඩුනික තමයි ආවේ කියලා. ඒ නිසා බුදුහාම කියන්නේ මේ අඩුපාඩු වෙන තැන් වහලා දාන්න. පුරුෂ ධෛර්යය, පුරුෂ පරාක්‍රමය, පුරුෂ ථාමී. සීලක වේද සමාජිකයට අඩු කරන්න බෑ. ඒකේ පෙළන ගති අඩු වේද බලන්න. මේ තවන ගති අඩු වේද කියලා බලන්න. අන්න අඩු වෙන්නේ නැතිකොට තේරෙනවා මේ පෙළන ගතිය මේ තවන ගතිය ජීවත් වෙන කාටත් තියෙන න්‍යාය ධර්මයක්. මේකට තැවුනා කියලා මේක මගේ කියාගෙන මම කියන ආත්මේ කියා ගැනීමෙන් තමයි අපි මේ අහක යන නයි කුඩුක් දාගෙන කනවා කනවා කියලා කියන්නේ. සර්වඥාචර කියන්නේ බෑ නේ ඕගොල්ලන්ගේ නෙමෙයි මේ දුක අයින් කරන්න කියලා කිව්වට අපි කවදාකවත් අහන්නේ. අපිට පුදුම ආශාවක් තියෙනවා මේ දුකට අයිතිවාසිකම් කියන්නේ. මේ දුක මගේ මගේ කැක්කුම මගේ ආගම මගේ රජය මගේ ජාතිය කියාගෙන මේ දුක් වළඳනවට සර්වඥාන්ත කියන්නේ ඒක සාධාරණයි. ලබනාත්මයක් ගෙනිලා ඔය ටිකටම දුක් වෙනවනම් ලබනාත් වෙනකොට සම්පූර්ණ වෙනකොට බදාගෙන ඒකට දුක් වෙනවා. తත්‍ර తත්‍ර අභිනන්දනි කොච්චරද කියනවනම් කරතු වැරදි වලට දඬුවමක් වශයෙන් අපායේ පුදුනාට පස්සේ අපායේදී මැරෙන්නත් බයයි. අපායේ මැරෙන්නත් අනිවාර්යයෙන්ම හොඳ තැනකට යන්නේ. ඒත් මැරෙන්නත් බයයි. ඒ කවුද මේ බුද්ධත් කාලේ රජකෙනුගේ බොහෝම ආදරණීය බිසවක් නේදලා තියෙන ඔය මුම්තාස් මහල් වගේ. ඉතින් මරණයට පස්සේ රජුරෝ රාජ්‍ය සභාවේ වැඩ නතර කරලා බොහෝම කනගාටුවෙන් කල්පනා කරනලු අනේ මම නැතුව දැන් මේ පරිලෝකයේ දෙවින්නාන්තේ මොන්න තරම් දුකෙන් ඇද්ද මම මෙහෙම දුක නම් කියලා ඉතින් බොහෝම මේ රාජකාරි පැර ආරමින් වැඩ කරන පුරවෙස් පමුණ ඇවිල්ලා අගවලු මොකද කියලා. ඊට පස්සේ කල්ලේ කතාවක්වත් තේරෙන්නේ නැහැ මම ඒ තරම්ම අපි දිවෙන් දිව ගාගෙන ජීවත් වුණා. දැන් නැති වුණාට පස්සේ අනේ ආ මං ගැන කොච්චර දැනනද මං යා ගැන කොච්චර දැනනවද කියලා. ඉතින් හරියට මේ රජුර ඇතර මේ තින්. ඉච්චීද්‍ය. ඊට පස්සේ පුරෝහිත බමුණාට තේරුණාලු. ඒ දෙවින් ආචර මෙයා නැතුණා කියලා කිසිම තැවිල්ලක් නැති බව. ඒකම මේ රජුරවන්ටත් ආදරය මේ ආදර්ශයක් වෙයි කියලා ඇහුවලු. ඔබතුමා කැමැතිද ඒ දිවිනාසයක දැනට කතා ඉන්න තැනදලා කතා කරන්න කියලා ඇහුවා. රජුගේ එහෙම දෙයක් වෙන්න තියෙනවා මගේ ජීවිතේ දැන් වටිනාම දේ තමයි ඒ පුරෝහිත බමුණ ඒ වගේ හොඳ ඒ ඉද්දි ශක්තිය ඇති කෙනෙක්. ඊට පස්සේ වෙන හොඳයි එහෙමන් සූදානම් කරන්නේ වෙන රාජ්‍ය සභාව කැඳවන්නේ. ඒ රජුට විජහාට අනස්ක පතරුල විජහා රාජ්‍ය සභාව කැඳවලා පූජ පුරෝහිත බමුණ කියලා කියවලු මම කැමති මගේ බිසුන්නාස කතා කරන්නේ. එතකොට රාජසභා වැඩිම පොළොව කලණ කොමුකුරුමිනියක් වතුනා. එක ලොකු ගොම්බෙට්ටක් පහත් තල්ලු කරගෙන තල්ලු කරන රාජ්‍ය සභාරා ගියාලු. ගියාට පස්සේ කිව්වලු ඔන්න විසුණා ජීවය. උන්නේ පල්ලු කරන ගොම්බෙට්ට තරංගත් ඔබ වහන්සේ ගැන සලකන්නේ නැහැ කිව්වා. රජුරු අන්දවන්තු. ඊට පස්සේ විශ්වාසක ඊට පස්සේ අර ඉද්‍යක්රාලු අර ගොම්කිරුමේ කතා කරන්න පුළුවන් ඇයිද? එයා කිව්වලු මට මේ ගොම්බෙට්ට අරගෙන ගැලේට යන්න දෙන්න. ඔය රජුගේ රාජසභාව බලපලා ඉඳලා මට වැඩක් නැහැ. මට මේ ගොම්බෙට තරම් ලොකු දෙයක් ඇත්තේ නැහැ කියලා. අනේ දහතර රජුරණ තේරුණාලු තත්‍ර තත්‍රා විනන්දනී කියන්නේ මේකේ ඉන්නකම් මේකමයි. මේකෙන් ගියාට පස්සේ ඒකමයි. මේකෙන් ඉගෙන මොකක්වත් නැහැ. ඒසල් කරන මේ නාඩගමේ තියෙන්නේ මොනතරම් තුච්ඡත්වද කියලා බැලුවොත් මොනතරම් කැඹිරිල්ලක්ද කියලා බැලුවොත් මොනතරම් දීනත්වයක්ද හීනත්වයක්ද කියලා බැලුවොත් අපි ඇත්තටම මේ කොහෙදෝ යන දුකක් නැත්නම් මේ ලෝකේ අනිත්‍යපත් වෙන දේවල් කොතහක් මම අරගෙන ඒක අනිත්‍යපත් නොකරන තටමන ගඟක් උඩ හරවන්න වගේ බැරි වෙනකොට ඒකත් එක වෙහෙස වෙලා ඒ දුක් කොටහ විඳවනවා. මේ පාලනය කරගත හැක්කක් නොවන බව පිළිගන්න ඇතුළු. ඉතින් ඒක තමයි මේ සංක්ෂිප්ත වශයෙන් සඳහන් කරන්නේ පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංචස්කන්ධා දුක්ඛ නෙවෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ ලෝකේ පහට කඩන්න පුළුවන් මේ සියලුම දුක් නෙවෙයි. මේක යම් කොටසක් මම මේ කියාගත්තා නම් මගේ කියාගත්තා නම් මගේ ආත්මය කියාගත්තා නම් මේක පමණයි දුකදේ. ඉතින් තමයි ප්‍රමතෝ ජායති සෝකෝ. ප්‍රමතෝ ජායති බාහ. ප්‍රමතෝ විපමුත්තස්ස කුතෝ සෝකෝ කුතෝ බය. සමේ ප්‍රේමයෙන් තමයි මේ සියර්ම හම්බ වෙන්නේ. ඒක හැබැයි සන්තෝෂයි. මොකද මගේ ප්‍රේමෙනි. අනිවාර්යයෙන්ම මට තිබිය යුතු නෑ ප්‍රේමය කියන එක. අනිවාර්යයෙන්ම ඒක ආරෝපිත දෙයක්. අනිවාර්යයෙන්ම කෘත්‍රිම දෙයක්. එහෙම ප්‍රේමයක් අවශ්‍ය නම් ගස් කොළන් වල වැදෙන්න උඩටත් ප්‍රේමය අවශ්‍ය වෙන්න පුළුවන්. ගස් කොළන් වල වර්ධනය කියන ප්‍රේම කතාවක් නැහැ. ඒක නිසා ඒක වදාගෙන හදාගන්න දෙයක් වන තර අපි අපේම ඇති වෙන දෙයක් බව දැනගත්තාම සත්පුරුෂයෙකුට ඒක තුළ ආර්ය පරිශනයක් තියෙනවා. හැබැයි ආර්ය පරිශනය සඳහා සම්මුති ලෝකේ ඉඳලා කරන්න බෑ. සිද්ධිය වෙනකොටම يعني යකඩ රත් වෙලා තියෙනකොටම තරන්න ඕන. ඒ නිසා ආදාපි පටන් ගන්නකොට තමයි ප්‍රශ්නයක් නැහැ. අපි පමා බව දන්නවා. හෙට ඔයිට කලින් අලනවා. අනිද ඔයිට කලින් අලනවා. ඕ මො 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 අප්‍රමාදේ දිනු කරන දිනු කරන ගිහිල්ලා හුස්ම රැල්ලක් එතකොට එනවාත් එක්කම හුස්ම රැල්ල ස්පර්ශ වීම කිරික දැනෙන්නකොටම බුල පටන්ම මෙදහරා අග දක්වාම නිරීක්ෂණය කරන්න පටන් ගන්නත් වෙලා. ඊට පස්සේ හුස්ම පිටවීමත් ඇතුළේම ඉවර වෙනවත් එක්කම පොඩි ඉඩක් කියලා පිටවීම පටන් ගන්න ඇති. ඊට පස්සේ කහරහා ගිහිල්ලා ඉවර වෙනකන් දකින්න ඇති කියලා මේක හොඳට පුහුණු කෙරුවොත් මේක සර්වඥාන්සේ හොඳටම කියනවා හිතවිල්ලක මුල මැදව බලන්නත් අන්න අර කියන සූක්ෂම භාවයම උදව් වෙනවා. සබ්දයක මුල මැදව බලන්නත් අර කියන සූක්ෂමතාවයම උදව් වෙනවා. වේදනාක මුල මැදව බලන්න ඒකමයි උදව් වෙනවා. රූප වේදනා සද්ද සංඥා සංඛාර කොයි දෙයකටත් මේක තේරුම් ගත්තොත් අපි මේ කරන්නේ පමා වෙලා මැද දැකලා බාගට තැම්බිච්ච තීන්දුව අරගන්න කෙනෙක් තීන්දුව ගැනීම පැත්තක තියලා ඒ වෙනුවට නිරීක්ෂණය ආසන්න උත්සන්න කරලා ඒ තත්ත්වයට එන්න හේතු වෙච්ච මූල අවස්ථාව දැකගන්න සම්පූර්ණ අධිෂ්ඨාන ශක්තිය යොදවන සද්ධාවේ යොදවන වීර්යය යොදවන සතිය යොදවන සමාධිය යොදවන ප්‍රඥාව යොදවන ඒතර අපි වෙන අපි හිතන තරම් මූලික යන්න අමාරු කියලා නමුත් හෙටත් මේ සිද්ධ වෙනවා අනිද්දත් මේ සිද්ධ වෙනවා නැත්නම් ආස්වාසයකට පස්සේ ආස්වාසයක් වෙනවා ආස්වාස පස්සේ ආස්වාසයක් එන්නේ 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 එන ආස්වාසයට මේක වැඩි කලින් කියලා බලන්න පටන් ගත්තොත් මුලට 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 යනකොට මේ මුළු ලෝකෙම වෙන සිද්ධ පිළිබඳව මුලට ඇදීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉනිමේ මුලට ඇදීම කියන වචනෙට දෙන තාක්ෂණික වචන තමයි යෝනිසුමංස්කාරිකය. බහුවෙන් දෙදලා බලන ඉන්නකට අයෝනිසුමංස්කාරිකය. එතකොට අපි සිද්ධියට යට වෙනවා. සිද්ධිය එනවාත් එක්කම උත්සන්න ආසන්න වෙන ගතිය වෙන්න 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 සතිය බොහෝම තීව්‍ර වෙනවා. අඛණ්ඩ සත්‍යයක් ඒ කුල සත්‍යයක් බවටපත් වෙනවා. ඒ වගේම ප්‍රමාදේ පමාවල අප්‍රමාද වෙනවා. අන්න එතකොට තේනවා මුලටම ගියාට පස්සේ අපිට තීරීමේ ශක්තියක් තියෙනවා. චේතනාවට ඉඩක් තියෙනවා. දක්මුක්කු අපි චේතනාව ගත්තොත් ප්‍රතිඵල විඳින්න ඕන. විවේකීව චේතනා දිහා බැලුවොත් අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියපේක තමයි කියන්න වෙන්නේ මරණය පැත්තේ ජීවිතය දිහා බැලුවොත් ආයෙනම් මේ ජීවිතේට එන්නේ මොනම චේතනාවක්වත් පාර කරන එකක් නැහැ. ඒක තමයි කියන්නේ සබ්බ සංඛාර සමතේ කියලා සියලුම සංස්කාර සංස්කාර කියන වචනේ සමහරලාට අර්ථකථනය කරන චේතනා කියලා කියන සංස්කාර කියලා කියන්නේ චේතන චෛතසික 50 ගණක් විතර එකතු කරලා අභිධර්ම ක්‍රමයේදී ඒකේ පළවෙනියට මුලින්ම කැපිපෙන චරිතය තමයි චේතනාව. චේතනාව තමයි මේ එන තාක් දුක් වලට මුල රැකේ. නමුත් අපි චේතනා දකින්ද සිද්ධිය වෙනකොටම දකින්නේ අපි වෙස් බඳිනවා දකින්නේ වෙස් නටනවා විතරයි දකින්නේ. සාමාන්‍ය වෙස් බඳින්නේ ඇඟිලා. මරණකොට අරංගේත්‍ර වලට දොරට වැඩ වෙලාවයි තමයි අපි යන්නේ. ඒ නිසා අපි දැන් තමයි සර්වඥාජ කියන වේදිකා පිටපස්සට ගිහලා වෙස් බඳින හැටිත් බලන්නේ. අනේ ඒ වැඩේ තමයි ආස්වාද ප්‍රසවාසයේ මුලට අදිනවයි කියන්නේ. තරහක් එනකොට එනවාත් එකම අල්ලනවයි කියන්නේ. ආසාවක් එනකොට එනවාත් එකම අල්ලනවයි කියලා කියන්නේ. අනිවාර්ය පුරුදු වෙනවද පේනවා. ඒ ශිල්පය මේ ලෝකයේ තියෙන කිසිම විශේෂකින් අපිට උනන්දු කරන එකක් නෙමෙයි. මේ බුද්ධ ධර්ම උත්තරමෙන් වහන්සලා විසින් ඉදිරිපත් කරපු ඊටත් වැඩිය විශේෂයෙන් සැලකන්නේ කිසිම තිරසෙනෙකුට දෙවියෙකුට දක්වන්න කරන්න බැරි මනුෂ්‍යයෙකුට ප්‍රමාණයක් කළ හැකි තත්ත්වයක් මෙතන තියෙන්නේ. ඉතින් අපි මේ කරන උත්සාහය වැරදුනත් ඒ කියන්නේ මේක සරින්ක දවසක් වෙන්නේ නැති නිසා කීප වතාවක් වැරදුනාට ඒ තුලින් අපිට ඉතිහාසයක් හැදෙනවා. ඉතිහාසයක් හැදිලා අදට වැඩිය මුලින් හෙටට වැඩිය මුලින් ගිය දවසක තමයි මේ දේවල් නැත්නම් පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ වීම පිළිබඳව පොඩි අවබෝධයක් ඇති වෙනවා. ඉතින් ඒකදී සර්වඥාන්සේ උනන්දු කිරීම පිණිස කියනවා ඒ උපාදාන කිරීම නැත්නම් මේ සංස්කාර සංස්කරණය සකස් කිරීම දැක්කට පස්සේ මොනවද කරන්න ඕනේ මොකද්ද බෙහෙත කියලා අහන දෙයක් නෑ දැකීමම බෙහෙතක් කියලා. බුද අපි ඇති වෙන්නේ දුක් විඳලා තියෙනවා ඒක නොදැන කරලා නොදැන කළ පාපයට ගෙවපු ගෙවීම. මේ කියන්නේ ජාති දුක ජරා දුක ව්‍යාධි දුක. ඒ දැනගෙන උලට උලට යනකොට අපිට පේනවා අපිට මූලික නිකලස් මූල අවස්ථාවට යන්න පුළුවන් ශක්තිය හම්බ වෙනවා. යන්න ඒ දේවල් සඳහා විනිශ්චය කිරීම, තීන්දුව කිරීම, චේතනා පහළ කිරීම නඩු කරගෙන පහළ කරන්න නොකරන්න දෙක අතරමැද තත්ත්වයට එන අවස්ථර තමයි අපිට තේරෙන පටන් අරගන්නේ. අවිද්‍යාව නිසායි මේ සංස්කරණය කිරීම තියෙන්නේ. අවිද්‍යාවම පරිපත්‍ය අවිද්‍යාව, මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියන ජාති දෙකම අයින් කරුවට පස්සේ මිනිස්යාට පමණක් දෙයක් දිහා බලලා හදිස්සියකට අත දාන්න නැතුව බලන් කීමේ හැකියාව, විපස්සනා කිරීමේ හැකියාව තියෙනවා. සමාදන් වුණේ නැත්තම් කවදාකවත් ඒක ප්‍රතිඵල නැහැ. නමුත් සමාදන් වෙන්න කැමැත්ත තිබුණ පළීටි කර කරන්නත් බැහැ. ක්‍රමයෙන් මුලට ඇදීම කිරීම තමයි අපි මේ යෝනිසමනස් කාර්ය මාර්ගයෙන් සතියෙන් කරගෙන යන්නේ. ඒක සඳහා උදව් කරන, උනන්දු කරන ධර්ම පාඩේ තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙම නැත්නම් විමුචෝ ජායති ශෝකෝ. අපි විහිං ඒකට හඳුනා ගන්න ගිය නිසායි ඒක ඒකේ වෙනස් වීම අපිට දුකක් වඩපත් වෙනවා. අපි හඳුනාගත්තේ නැත්නම් කොහොමදත් ඔක වෙනස් වෙනවා අපිට ඒකට ප්‍රශ්නයක් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා හත් දවසකින්වත් යන්න බැත්තනම් කැලයක් මැද ඉතාල හඳුන් ගහක් වැටුනොත් කිසිම මිනිසෙක් නැතනක එතන සබ්ජයක් නැගීද කියලා අහන්න. අහන්න කවුරක්වත් නැතිකොට ගහ වැටෙන සබ්ජයක් අද තියෙයිද කියලා. එහෙම නැත්නම් අප්පුඩිය ගහන අත් දෙකක් තියෙනවා. එක අප්පුඩිය අඳහනවා වගේ. මේ දාර්ශනික බල බල බලනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා ප්‍රතික්‍රියාව නිසා යඬක් නැගෙන. අහන කෙනෙක් හිතියොත් විතරයි ඒක සත්‍යයක් වඩටපත් වෙන්නේ. අහන කෙනෙක් නැත්තම් සත්‍යයක් නෑ. ඉතින් සද්ද වුණොත් පමණයි දුක ඇති වෙන්නේ. ඒ නිසා මේ මුලට ඇදගෙන ඇදගෙන යනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මේ දේවල් අපි ඇල්ලීමෙන් දැකීමෙන් තමයි එහෙම නැත්නම් අපේ කියා ගැනීමෙන් ප්‍රතික්‍රියා කිරීමෙන් තමයි මේ වටේ පටන් අරගන්නේ සංසාර වටේ. ඒක දකින්න තෙක්කවත් මොන්නම විදියකට කෙනෙක් විශ්වාස කරන්න හිතන්නේම අපි කරා පැමිණිච්ච දුක් අසවලා නිසා එහෙම නැත්නම් බාහිර හේතුවක් නිසා කියලා. ඒ තාකල් අපි අන්දයි, ඒ තාකල් අපි දාසයි, ඒ තාකල් අපි වයාදුයි බජසත්තරපත්. ඒ නිසායි මිනිස්සු මේක මෞං කර දෙවියන් වහන්සේ කෙනෙකුට හේතු කරලා උන්වහන්සේ යාපු වෙලා කරගන්න හදන්නේ. සර්වඥාන්සේ කිව්වා කිසිම කෙනෙකුට කරන්න බෑ. ඔය දුක මවන්නේ Tamanmai. ඒ දුක මවන හැටි දැකපු දවසේ
Taman ටික දැක්කන්න පුළුවන්. අන්න ඒකට පොටපාද ගන්නයි මේ සාර්ථක සාංශ මෙතන සඳහන් කරන්නේ. සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ කියලා. නමුත් ඊට පස්සේ මේ විස්තර තියෙන සාපි හෙට උත්සාහ කරමු තවදුරටත් මේක දිගේ ඉදිරියට යමින් කොහොමද මේ රූප පාදානස්කන්ධ වේදනා පාදානස්කන්ධ එක එකක් මේ අහක තියෙන දේවල්
මම කියාගන්න මගේ කියාගන්න මගේ ආත්මයක් බවට පත් කරගන්න හැටි. ඉතින් ඒ තුලින් ඒක නොවන ආතරට කටයුතු කිරීමට ගෙනියලා තමයි සූත්‍රය රට කරන්නේ. ඒ නිසා ඉදිරියේදී ගැන අසා ගන්න අපි බලාපොරොත්තු වෙමින් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. මේ ඉදිරිපත් කරන ලද කරුණු තම තමන්ගේ භාවනාවට සම්බන්ධ වීම කරගෙන යන භාවනාව පිළිබඳ ප්‍රබෝධයක් උනන්දුවක් ඇති කරගෙන විඳක වඩා අප්‍රමාදීව සතියේ සිද්ධිය වෙනවා තා සමගම ආසන්න උත්සන්න බලන්න මේ ධර්ම කොටසත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව මෙතනින් අත්‍ය කරනවා සියලු දෙනාටම සනසී මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
නිස්සාරණ වන්නේ ආරණ්‍ය සේනාසිරි පූජ්‍යපාද ගෞරව පුදවිසුකම ධම්මජීව සහස්‍රාධ්‍යාන මහත්මිය.